2012 වසරේ 5 මාසේ 29 වෙනිදා භාවනා වැඩසටහන. මීට පෙර අසා ඇති කරුණුත් මේ මොහොතේ හිතේ අවදි කරගෙන සංසාර විමුක්තිය, සිතේ විමුක්තිය, හිතේ නිදහස ඇති කරගන්න පින්නතුන් උත්සාහ කරනවා ඇති. වෙන ඕනම දෙයකට අන් කෙනෙකුට පිහිට විය හැකිවත් නිවෙනේදී ඒ පිහිට වැඩිපුර තියෙන්නේ තමාගේ පිහිට තමාට. තමා ඒ සිත නිසි පරිදි නොයදෙව්වොත් ඒ කෙනාට ඒ විමුක්තිය ළඟා කරගන්න බෑ. ලෝතර බුදු පියාණන් වහන්සේ මේ සත්‍ය අවබෝධ කරගෙන ඊළඟට කල්පනා කළ දේ තමයි මේක ලෝක සත්වයාට තේරේද වැටහේද යන ප්‍රශ්නය. එහෙම කල්පනා කරලා බලලා තමයි බොහෝම උනන්දුවෙන් ජීවිත අවබෝධයේ සොයා යන තමන්ගේ පරණ යාළුවෝ 5 මතක් වුණේ. මොන ප්‍රතිපදාවේ හිටියත් එයත් ජීවිත අවබෝධය හොයාගෙන යන පිරිස. එහෙම අයට කියලා දෙන්න ලේසි. ඒක ජීවිතයේ දුක්ඛ සත්‍ය දැකගත් අයගේ ස්වභාවය. ජීවිතේ කොයිමකවත් සැනසෙල්ලක් නැහැ, තියෙන්නේ දුකක් විතරයි මුණ ගැහෙන්නේ කියලා තේරුම් ගත්ත ඕනම කෙනෙක් මොකද කරන්නේ? සත්‍ය සොයා යනවා. සත්‍ය සොයා යනවා. මුලින්ම තමන්ට නිදහස් සැහැල්ලු මනසක් තියෙනවද කියලා බලන්න ඕන. ඒක හරියට උපමා කළේ කහට කුණු සහිත රෙදි කැබැල්ලකට පඳු පෙව්වොත් එහෙම ඒ නොයෙකුත් කහට ගෑවිච්චේව, කුණු ගෑවිච්චේව නැවත පිපිල පේනවා. ඒ නිසා මුලින්ම තමන්ට තේරෙන්න ඕන මේ සත්‍ය අවබෝධය සඳහා පිරිසිදු ශ්‍රේධි කැබැල්ලක් වගේ නිදහස් සංසුන් මනසක් තියෙනවා. ඒ නිදහස් සංසුන් මනසට තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. කියන්නේ ලෝභ කරන දේවල් ටික ලෝභ කරලා ඉවර වෙලා, ද්වේෂ කරන දේවල් ටික දේශ කරලා ඉවර වෙලා, මාන්න උද්දච්චකම් තියෙන ඒවා පුළුවන් තරම් ඇති කරගෙන එපා වෙලා, ඈ ඉරිෂ්‍යා කරන ඒවා කරලා කරලම එපා වෙලා තියෙන්න ඕන. නේ, ඒ නිසා එවිට ඊට පස්සේ තමයි සංසුන් මනසක් හම්බ වෙන්නේ. සංසුන් මනසක් අම්මේ ඊට පස්සේ හිත දකින්න පුළුවන් අය ඉන්නවා තමන්ගේ හිත හිත දකින්න බැරි අය ඉන්නවා තමන්ගේ හිත දකින්න බැරි අයට හිතේ ස්වභාවය තේරුම් ගන්න බැරි අයට නිවන් දකින්න බෑ තමන්ගේ හිතේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන පිඟානක් සෝදද්දී ඒ පිඟානේ තියෙන දැලි පැල්ලන් දකින්න බැරි කෙනෙකුට ඒ පිඟාන පිරිසුදු කරන්න බෑනේ ඒ ඉඳුල් අයින් කරන්න බෑනේ ඒක දකින්න පුළුවන්කම තියෙනවා ඒ වගේම තමන්ගේ හිතත් පිඟානක් නම් ඒකේ තියෙන ඉඳුල් පැල්ලන් දැලි පැල්ලන් දකින්න පුළුවන්කම තියෙනවා ඊට පස්සේ තමයි මනාව ඖෂධයක් හැටියට සෝදක කාරකයක් හැටියට මේ ධර්මයේ යොදාගෙන තමන්ගේ හිත පාරිශුද්ධත්වයට මුක්තියට පත් කරවන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙහෙන් ධර්මය අහන්නට කලින් ධර්මය අහනවා කියලා කියන්නේ තමන්ගේ හිතේ තියෙන අපිරිසුදුකම තමන් දකින්න උත්සාහ කරන. ඔක තමයි දහමෙන් කියන පණිවිඩය. ඊළඟට මේ බැලි පැල්ලම් දුල් පැල්ලම් ඉවත් කරන්න සෝදා ඉවත් කරන්න. ඒකට හේතුව පෙන්නනවා මේ ලෝකයේ කිසි දෙයකට ඇලෙන්න ගැටෙන්න හේතුවක් නැහැ. ඒකයි දහමෙන් කියලා දෙන්නේ. ඔබ ගෙනා දෙයක් නැහැ. ඔබ ගෙනියන දෙයක් නැහැ. ඔබ කියලා කෙනෙක්ද නැහැ. එහෙමනම් දැනට මේ තියෙන දැලි පැල්ලන් ටික ඔක්කොම තියෙන්නේ මම කියලා කෙනෙක් ඉන්නවා. මගේ කියලා දේවල් තියෙනවා. ඇලෙනවා, ගැටෙනවා. ඉතින් මේ ඔක්කොම ඉඳුල් පැල්ලන් දැලි පැල්ලන් ඉඳුල් පැල්ලම් දැලි පැල්ලම් නිසා චිත්ත විසුද්ධිය කියන්නේ ඕක. විසුද්ධිය කියන්නේ පිරිසුදු කරනවා. විසුද්ධිය කියලා කියන්නේ පිරිසුදු කරනවට. දැන් තමන්ගේ හිත පිරිසුදු කරගන්න. ඇලීමෙන් ගැටීමෙන් තොර කරගන්න ඕනේ. මමත්වයේ තියෙන ප්‍රමාණයට තමයි ඕනම කෙනෙක්ගේ ජීවිතයේ ඇලීම ගැටීම. මමත්වයේ වැඩි අයගේ ඇලෙන වේගයත් වැඩි ගැටෙන වේගයත් වැඩි. මමත්වයේ ටිකක් අඩු අයගේ ඇලෙන වේගයත් අඩුයි ගැටෙන වේගයත් අඩුයි. තේරුණානේ? දැන් අපි හිතනවා මහා ධනවතුන් වුණාම සැප විඳිනවායි කියලා. නෑ, ඒගොල්ලන්ගේ හම්බ කරන වේගයත් වැඩි, ඒගොල්ලන්ගේ වියදම් කරන වේගයත් වැඩි. එක මාසයක් ඒ මිනිස්සයා ඔත්පල වෙලා හිටියොත් රටට ණයත් වෙලා තමයි බේරෙන්නේ. තේරුණානේ? හැලෙන වේගයත් වැඩි, ගැටෙන වේගයත් වැඩි, ඒ කියන්නේ හම්බ කරන වේගයත් වැඩි, වේදම් කරන වේගයත් වැඩි යාලා. දැන් මේ ඇත්ත ඔහොම ඉද්දී කිසිම ප්‍රශ්නයක් නැහැ. අලුගොඩ තියදී බොහෝම සාන්තයි. ලිපේ උදේට බැලුවහම අලුගොඩ දුම නෑ, ඇවිලෙන්නේ නෑ, සිල් ගත්තා වගේ ලිප. පොඩ්ඩක් අවුස්සල බලන්න ඕන, අලු යට ගින්දර තියෙනවා. ඉතින් මොකද කරන්නේ, අපේ අම්මලෝ ඒක ගිනි පොකුරක් හොයා ගන්නවා. හොයාගෙන ඒකට පොල් අනස්සක් හරි ඔය මේ කඩදාසියක් හරි තියලා පිම්බා. ඊට පස්සේ අවුලව ගත්තා. ඊට පස්සේ දවසේම කෑම කුහිනවා ඒකෙන්. ඒ වගේ වැයත්ත මේ අවුස්සන් නැතුව ඔහොම තියෙන රිහම ඉතින් සිල් ගත්තා වගේ ඉන්න අර අලු ගොඩ වගේ. මුකුත් නැහැ, තරහක් නැහැ, ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. මොකද වෙන්නේ? ඒ කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා. ශාල ගෝල බාලය හදාගෙන ලොකු පන්සල් හදාගෙන පුදුමාකාර මාන්නකේ ඉන්න ගෝල පිරිස නිවන් දැක්ක, රහතන් වහන්සේලා බවට පත් වුණා. නමුත් ගුරුන් වහන්සේ ධර්මයක් කියලා දෙනවා, ත්‍රිපිටකයේම කටපාඩම්, ඒ ඔක්කොමත් කියලා දෙනවා, නිවන් දැක්කේ නැහැ. එයා මොකද එල්ලිලා ඉන්නේ? මානෝ දච්චකම් වල. මොනවද? මම විහාරාධිපති කෙනෙක්, මට ගෝලයෝ 500ක් ඉන්නවා, මට මෙහෙම මෙහෙමයි කියලා එයා ධර්මය මම මෙච්චර දන්නවා කියලා හරි මාන්නෙන් ඉන්නවා. ඇයිති මොකද කරන්නේ? දැන් ඉතින් අවසානේ සිද්ධ වෙනවා, ගෝලයෙන් උපදෙස් අරගෙන නිවන් දකින්න, ගෝලයෙන් උපදෙස් අරගෙන නිවන් දකින්න. උන්වහන්සේ බොහොම ලස්සනට පිළිවෙලට සිවුරු පොරවාගෙන බොහොම ලස්සනට පිළිවෙලට හිස බාලා බොහොම ආඩම්බරෙන් හිටපු කෙනෙක්. බොහොම ලස්සනට. අද කාලේ තිබ්බනම් ඔය හොඳ බෙන්ස් කාර් පාඩෝ පාවිච්චි කරන ඒ වගේ සයිස් එකේ කෙනෙක්, ආමරු කෙනෙක්. හරිද? ඉතින් එහෙම කට්ටේ ඉන්නවනේ නේද? බෙන්ස් එකේ යනවා සෙරප්පු දාන්න නැතුව. හරි ෂෝ. ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරනවා සල්ලි අල්ලන්නේ. ෂෝක් කරේ. මටත් තියෙනවා නම් මාත් අල්ලන්නේ. බෙන්ස් කාර් එකක් තියෙනවා මාත් සෙරප්පු දාන්නේ. මොකද සෙරප්පු? කාරින් කියද්ද නේද? නෑ, ඉතින් අපි ඒවටත් ගරු කරන්න ඕනේ. ඒවත් බොහොම උතුම් දේවල්. මනසින් දියුණු තත්ත්වයකුත් තේරෙන්නත් පුළුවන් ඒ අයගෙනද සමහර වෙලාවට. ඉතින් මොකද කිව්වේ? කිව්වා එහෙනම් බෑ, මේ ඔය ගුරුන් වහන්සේ තැන තියලා මට බෑ උපදෙස් දෙන්න, මට ගුරුන් වහන්සේ වෙන්න ඕන. ඒ උන්වහන්සේ රහතන් වහන්සේක එහෙම කිව්වේ උන්වහන්සේට තත්ත්වයක් ගන්න හිතලා නෙමෙයි, අර පුද්ගලය පාලනය කරගන්න. හරි, එහෙනම් මං කියන විදියට වැඩ කරන්න කිව්වා. බොහොම ලස්සනට පිළිවෙලට ඇඳලා හිටපු සිවුරත් එක්ක එන මඩවලක් වෙන්නවා. මඩවලක් වෙන්නල මොකද කිව්වේ? මේ මඩවලේ ගිහිල්ලා උඩ පනින්න කිව්වා. හැම ගෝලයා කියන්නේ ගුරුන් වහන්සේට උඩ පනින්න කිව්වා. උඩ පනිනවා පනිනවා පනිනවා, අර බොහෝම ලස්සනට තියාගෙන ඉන්න ශරීරයේ සිවුරයි ඔක්කොම දැන් මඩවලින් නැහැරිලා. දැන් මෙයාටම තිත්ත වෙනවා, මෙයාගේ සිවුරයි මෙයාගේ ශරීරයේ හැම තැනම මේ මොකද්ද වුනේ කියලා. උඩ පනිනවා. දැන් මේ ඇත්තත් අන්න එහෙම මඩපලක උඩ පන්නවල ගත්තනම් එහෙම හරියනවා මේක. මොකද කියන්නේ? පළවෙනි දවසේම අනේ අපිට නම් බෑ මෙන්න වැඩ මඩ බලවලු පයි අපි යන්න නේද මීට වඩා හොඳට බණ අහන්න පුළුවන් තැන් තියෙන්නේ අගේට කියලා හරි ප්‍රශ්නයක් එන්නේ ඒක තමයි වෙන්නේ තුවාලේ රිද්දන් නැතුව උද්දන් නැතුව බෙහෙත් දාන පෞද්ගලික ස්ථාන තියෙනවා හැබැයි තුවාලේ හොඳ වෙන්නේ නැහැ කාලේ විතර ස්පිරිතාලේ ගියාම ටිකක් හැම ඇදලා කපලා හාරලා ටිකක් රිද්දලා බෙහෙත් දාන හැබැයි එකපාර ආයි බෙහෙත් දාන්නෙන්න ඕනේ ඒ වගේ තමයි දැන් ඇත්තන්ටර පෞද්ගලික රෝහල් වලින් බෙහෙත් දානවා වගේ දාගෙන යන්නේ මොකද දහපාරක් හරි දාලා මේක සනීප කරගනි කියන අදහසයි මොකද අපි එහෙම රිද්දවන්නේ ඕනම කෙනෙක් මනස ඇලිච්ච තැනකට පහර දුන්නොත් රිදෙනවද නැද්ද නඩු රිදුම් කරනවා ඒ තමයි ස්වභාවය. ඒ රිදුම විදර්ශනා කරන්න පුළුවන් කෙනා මොකද දන්නේ මේක හොඳට මේක නරකට කියලා ඒක තේරුම් අරගෙන ඒක එයා දන්න ඔයාගේ ජීවිතේට හොඳ පැත්තට පෙරලා ගන්න. අර බූරුවාගේ කොන්ද උඩට පස් දැම්මහම පස් පිරෙන්න පිරෙන්න බූරුවත් උඩට නැග්ගා වගේ හොඳ බූරුවෙක් නම් ඒක හොඳ අතට පෙරලා ගන්නවා. තේරුණානේ ධර්මය අවබෝධ කර නොගත් හැම කෙනෙක්ම කාන්තාව කාන්තාව කියන නම හැදිලා තියෙන්නේ මොකද ඇලීමට ඇලීමට උපන් හපන් අය ගියපු තැන ඇලෙනවා කාන්දම කියන්නේත් ඒක කාන්දම් කියන්නේ තිතින් ඇලෙනවා වටේම තියෙන යකඩ ගෑලි අලව ගන්නවා ඒ වගේ තියෙනවා ඒ ඇලීමේ ගුණේ පිරිමි වේවා ස්ත්‍රීන් වේවා දෙගොල්ලකම ළඟ තියෙනවා ඒකට ඇලීම දුරු නොකළ ඕනම කෙනෙක් කාන්තාව කාන්දම ගැටීමෙන් ඇලෙනවා ඇලීමෙන් ඇලෙනවා ගැටීමෙන් ඇලෙනවා ඇලීමෙන් ඇලෙනවා දැන් කවුරු හරි ඉගෙනගෙන තිබ්බනම් ගැටීම කියන්නේ ඇලීමක් නෙමෙයි කියලා ඔන්න ඉගෙන ගන්න කොහොම තේරුම් ගන්න ගැටීම කියන්නේ ඇලීමක් ඉතින් ඔයත් ඔය කාන්තා භාවයේ නිදහස් වෙන්න කැමතිද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි ඔස්සේ ඇලෙන වේගය අඩු කරගන්න නැති කරගන්න කැමතිද? කාන්තා භාවයේ නිදහස් වෙන්න පුළුවන් නම් හොඳයි. ඉතින් බලන්නේ නම දාලා තියෙන හැටි ඉතින් නේද? නම දාලා තියෙන හැටි. කාන්දම එවත් කාන්තාව. ඇලෙන්න ඇලෙනා තැනැත්තිය. ඒ ඇලෙන ගුණය නැති කරගත්තොත් කාන්තාවක් හරි පිරිමියෙක් හරි ආ ඊට පස්සේ කාන්තාව නෙමෙයි ආර්ය පුජ්‍යලයක් වෙනවා අත්හැරිය කෙනෙක් බවට පත් වෙනවා ඕනම කෙනෙකුට කාන්තාවක් වෙලා ඉන්නත් කැමති ඕනනම් අත්හැරපු කෙනෙක් බවට පත් වෙලා ඉන්නත් කැමති දැන් මම මේ කියන්නේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම ඒකට කාන්තාව කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටමයි කාන්තාව කියලා කියන්නේ. එහෙම නැතු එක පාර්ශවයකට නෙමෙයි. ඇලෙන්න ගුණේ තියෙනවා නම් ඇලෙන්න උපං හපං කං තියෙන ඕනම පිරිමි කාන්තාව ඒ මේ මේ ස්ත්‍රිය පුරුෂේ කාන්තාවක්. ඒ කිසි ගැටලුවක් නැහැ. දැන් මෙතෙක් කාලයක් අපි කාන්තාව කිව්වේ ස්ත්‍රී පාර්ශවයට විතරයිනේ. දැන් පුරුෂ පාර්ශවයටත් එකයි මේ කියන්නේ කාන්තාව කියලා. දැන් මේක වැඩියෙන් ඍදුම් කන්නේ පුරුෂ පාර්ශවයට. මොකද ඒගොල්ලෝ කැමති නැහැ අපිට කාන්තාව කියන්නේ. නේ. ඒගොල්ලෝ කැමති නැහැ. කාන්තාවන්ට නම් එච්චර මේක ඍදුමක් වෙන්නේ නැහැ. කොහොමද ඉතින් අපිට ඕකනේ කිව්වේ? නේද? ඕකනේ කිව්වේ ඔක ඉතින් විශේෂයක් කිය. ඒ නිසා කියලා එච්චර ඍදුමක් වෙන්නේ නැහැ. නමුත් ඉතින් මේකේ ගුණය දිහා බැලුවාම ටිකක් ලැජ්ජාවක් ඇති වෙනවා. අපි හිතනවා මේකට ඉරිසියා කරත් ලෝභ කරත් කුහකගම් කරත් ඒ ඔක්කොම කොහටද යටි නැලීම ගැටීම මානය ඇති කරගත්තත් මොනව කරගත්තත් මොනවද වෙන්නේ උද්දච්චකම් ඇති කරගත්තත් ඒ ඕනම දෙයක් සසඳා බැලුවොත් එහෙම කොහටද වැටෙන්නේ ඇලීම ගැටීම නැමැති ඇලීම හැමතිස්සෙම තියෙනවා. ඇලීමයි ගැටීමයි නැමැති ඇලීම තියෙනවා. ඇලීමයි ගැටීමයි දෙකම නැති නොඇලීම පුරුදු කරගන්න එතකොට ආර්ය පුජ්‍යලේ බවට පත් වෙනවා. මේ විශේෂ ගමම් මග සොයාගෙන යන්න ඕන. විශේෂ ගමම් මගක් මේක ප්‍රඥාව ඇති අයට පමණක් හමු වෙන දෙයක්. ප්‍රඥාව නැති කෙනෙකුට මේක හොයාගන්න බෑ. අවුරුදු 100ක් නෙමෙයි 500ක් බණ ඇහුවත් ප්‍රඥාව නැත්තම් ඒක තේරෙන්නේ නෑ. බුදුහාමුදුරන්ගේ ළඟම හිටපු කොච්චර අයට තේරුණේ නැද්ද? නෑ. කොසල් රජුරු හැමදාම ගිහිල්ලා බුදුහාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරන කෙනෙක්. දැක්කද නෑ? මහ මාන්න උද්දච්ච මිනිස්සේ. ඉතින් බුදුහාමුදුරුවෝ දැනගත්තා මෙයා තරහ කරගන්නත් හොඳ නෑ. මේ මිනිස්සයාගේ බුද්ධියත් මෙච්චරයි තියෙන්නේ. මේ මිනිස්සයට බණ කියන එකේ තේරුමක් නෑ. ඔය එන දේකට කතා කරලා මොනව හරි මේ කියලා ඉන්න එක තමයි හොඳ කියලා සද්ද නැතු ඉතින් හිටියා. ඒ බුදුවරුන්ගේ හැටි මෙයාට අවබෝධ කරගන්න බැහැ කියලා දෙයක් තේරුණොත් අවබෝධ කරවන්නේ නැහැ. හෘදවල හරි සමහර වෙලාවට අවබෝධ කරවන්න පුළුවන් කියලා හැඟුණොත් එහෙම රිදවනවා. දැන් වක්කලි බලාගෙන හිටියා. වක්කලිට කිව්වා මෙතන යන්න. මේක කුණු ශරීරයක්. ඔබ මේ ධර්මයේ දැක්කොත් තමයි ඔබට බුදුහාමුදුරුවෝ පේන්නේ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති යන්නේ කිව්වා. එතකොට රිදුණා. මේ ලැජ්ජ නැද්ද මේ කුණු ශරීරය දිහා බලාගෙන ඉන්නේ ඉස්සරහට යනවා යන්න මෙතනින් කියලා කිව්වා. දැන් සමහර අයට රිදවල ඉවර වුණොත් එහෙම එහෙම ඒ රිදුමත් වෙන පැත්තකට බාහිරගෙන ලොකු විනාශයක් වෙන නිසා රිදවන්නේ නෑ. රිදෙව්වෙත් නෑ. දේවදත්ත තරහ වුණේ ඉල්ලීම් ටිකක් දුන්නේ කියලානේ. අද කොච්චර ඉන්නවද දානට වැඩියේ නෑ කියලා පන්සලත් එක්ක තරහ වෙලා. ඒ දේවදත්තල තමයි ඒ. වෙන කට්ටිය නෙමෙයි. හරි ප්‍රශ්නේ. මේ සිල්වත් ගුණවත් කියලා පෙන්වුවොත් එහෙම මහ පුදුම වදයක් තියෙන්නේ. එහෙම ඒ ප්‍රේත භූත දෝෂ තියෙන ගෙවල් වලින් දාන ගේන්න පටන් ගන්න. ඊළඟට මේ බේරෙන්න හම්බෙන්නේ අපිට දිව්‍ය ලෝක යන කාපිය කාපිය කියලා කවනෝ වෙනද? ඔව්. හරි පස්. ඒ නිසා සීලයයි විනයයි. සීලයයි විනයයි කොහොමද දකින්නේ? සීලය කියන්නේ මොකද්ද? විනය කියන්නේ මොකද්ද? බලන්න සීලය කියන්නේ බලන්න වෙනම, විනය වෙනම කියන්නේ බලන්න. හා හා දැන් ඔය සීලයයි විනයයි කියලා ඉතින් දැනට ඉතින් ඔහි විනය පද්ධතියන්ම සීලය කියලා සමාදන් වෙනවා. එහෙම දේවල් තියෙනවා. සීලය කියලා කියන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටි වලට පත් වෙන්නේ නැත්නම් තමයි සීලය ඇති වෙන්නේ. ඒ නිසා ඔය පන්සල් වල සීල් ගන්න එක්කෙනෙක් ගේ ළඟ සීල් නැහැ. විනය තියෙනවා. මොකද උඩ වාඩි වෙන්නේ නැහැ. ඒ විනය. බොරු කියන්නේ නැහැ කියලා කියන බොරු කියනවා නැද්ද මන් දන්නේ. ඊළඟට හොරගම් කරන්නේ නැහැ කියලා කියනවා ඒකත් දන්නේ නැහැ ඉතින් කරනවද නැද්ද කියලා. කරන්නේ නැති අයත් ඇති නේ. ඊට පස්සේ ඔය කෝම් ටික තියෙන ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා කියන නමුත් ඉතින් කූපිරලක් හරි දැක්කොත් එහෙම උන් ටික විසි කරලා දාලා අතු කරලා දාලා වාඩි වෙනවා ඒ ගොඩේ. ගොඩක් මැරෙනවා එතකොට. නැහැ එහෙම නැති අයත් ඉන්නවා. නමුත් ඒ විනය සීලය කියලා කියන්නේ අධ්‍යාත්මික වශයෙන් ඇති වෙන දෙයක්. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පත්. කාමේසු විනෙය්‍ය කියලා. කාම ධර්මයන් කියලා කියන්නේ මොකක්ද? කාම ධර්මයන් කියලා කියන්නේ හිතේ ඇති වෙන හැම සංස්කාර ධර්මයක්ම කාම ධර්මයක්. කාම ලෝකය කියලා මේ ලෝකෙට කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන එක ඔක්කොටම කියන්නේ කාම. හැම නැතු කාම ආශාවට විතරක් නෙමෙයි කාම කියලා කියන හැම දෙයකටම. කාමේසු විනෙය්‍ය වේදා. නහි ධාතු ගබ්බසෙය්‍ය. එයා ගර්භාවාසයකට එන්නේ නැහැ. ඒ කියන්නේ දෘෂ්ටියකට සංකල්පයකට එන්නේ නැහැ. ගර්භාවාසයකට යන්නේ අන්තයකට ගියොත් උපාදාන ස්කන්ධයට වැටුණොත්. පාදානස්කන්ධයකට වැටෙන නොවැටෙන කෙනා ගර්භාෂයක නෑ. ගර්භාෂය කියන මෙතන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ එයාට වාසය කරන ස්ථානයක් එයා තුළ, එයාගේ මනස තුළ හදා ගන්නවා. මේ ඉන්න ඕනම කෙනෙක්ගේ හිත තුළ ඒ ගර්භාෂය තියෙනවා. ශාරීරික ගර්භාෂය නෙමෙයි හිතේ ගර්භාෂයක් තියෙනවා. ඒක මනුෂ්‍ය ගර්භාෂයක් වෙන්නත් පුළුවන්, දේව ගර්භාෂයක් වෙන්නත් පුළුවන්, ප්‍රේත එකක් වෙන්නත් පුළුවන්, තිරිසං එකක් වෙන්නත් පුළුවන්, බ්‍රහ්ම එකක් වෙන්නත් පුළුවන්. බ්‍රහ්ම ඒවා නම් නැතුව ඇති. ඒ ගර්භාෂයක් හැදෙනවා. එයා ගර්භාෂයකට නොපෙමින් කෙනෙක් බෑ. එතකොට ගර්භාෂයේ හිත තුල හැදුම් නැත්තම් වාසය කරන ඒ ගති ලක්ෂණය සසරත් නැති වෙනවා. මෙතන හැදුනොත් තමයි සසරත් ඒ ගර්භාෂයේ හම්බ වෙන්නේ. නෑ ගර්භාෂයේ කියන වචනේ ඉතින් මිනිස්යන්ට විතරයිනේ තියෙන්නේ. තිරිසන් සතුන්ටයි නේද මේ ලෝකේ ඉන්න පේන සත්තු ටිකට විතරයිනේ. ඊට පස්සේ දිව්‍ය ලෝකවල කොහෙද මුකුත් නෑනේ ගර්භාෂය. ශරීරවල නෑනේ. දිව්‍යමය ශරීරයක ගර්භාෂයක් නෑනේ. දිව්‍යමය ශරීරයක ගර්භාෂයක් නෑ, හදවතක් නෑ. නමුත් හොඳට පේනවා, හොඳට ඇහෙනවා, හොඳට විඳිනවා, හොඳට සතුට වෙනවා, දුක් වෙනවා. නමුත් අද්භූතාත්ම එනවා. ඒ අද්භූතාත්ම වලට තියෙනවා හදවතක්. රොඩ්ඩොක් ගාල ගහන එක නෑ. ඒ වුණාට බඩු එහෙමයි විසි කරනවා. තේරුණා නේද? කෙනෙක්ගේ බෙල්ල මිරිකනවා. ආ ඇවිල්ලා ගහනවා. එහෙම නැත්තම් ළඟින් වාඩි වෙලා ඉන්නවා. එහෙම බලවේග තියෙනවා. එතකොට තියෙනවා මානසික ශරීර බලවේගයක් වෙනම තියෙනවා. අන්න ඒක තමයි දෘෂ්ටි බලවේගය. සංසාරෙන් ආපු සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨියයි කෙනෙකුගේ උතුම් වෙලා තියෙන ශ්‍රේෂ්ඨ වෙලා තියෙන මුල් වෙලා තියෙන. ඒ නිසා ඒ සක්කාය දිට්ඨිය පරදවන්න පුළුවන් ඥාන දර්ශනය ඇති කරගන්න පුළුවන් අවස්ථාව මනුෂ්‍යාත්මය. ඒ මනුෂ්‍යාත්මයෙන් අර සක්කාය දිට්ඨිය පෝෂණය වෙන ධර්මතා ඉවත් කරන්න ඕන. මනෝ සංචේතන ආහාර සක්කාය දිට්ඨියට නිතරම ඕන. මනෝ සංචේතන ආහාර ඕන. සක්කාය දිට්ඨියට නිතරම ඕන, ඇලෙන්න ඕන, ගැටෙන්න ඕන. මිනිස්සුන්ට නිකන් ඉන්න බෑ. නිකන් ඉන්න බෑ. නිකන් හිටියා මොකද්ද මේ ජීවිතේ කියලා හිතෙනවා. නිතරම ඇලෙන්න ඕන, ගැටෙන්න ඕන. ඒක තමයි ස්වභාවය. එහෙමනම් අපි අඳුන ගන්න ඕන මේ යක්ෂයා කවුද? පිටින් ඉන්න යකෙක් නෙමෙයි, තමා ළඟ ඉන්න යක්ෂයා. සක්කාය දිට්ඨිය නැමැති යක්ෂයා. එයාගේ ඉල්ලීම් වල ස්වභාවය, එයාගේ ගති ලක්ෂණ, එයාගේ පැවැත්ම අඳුන ගන්න ඕන. ඒ මාන්නේ කියලා අරගෙන තියෙන කෙලින්ම යකාගේ පාර්ශවය. මම කියලා ගන්න හැම මොහොතකම එතන ඉන්නේ කවුද? යකාගේ පාර්ශවය තමයි අරන් තියෙන්නේ. යක්ෂාගේ පාර්ශවය අරගෙන, ඒ පැත්ත අරගෙන මම 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 කියලා කතා කරනවා. ඒ නිසා කෙනෙකුගේ මමත්වය කියන ධර්මතාවය එයා පහළට ඇදගෙන යනවා මිසක් ඉහළට යන්න උපකාරක කරන ධර්මතාවයක් නෙමෙයි. එන්න එන්න හිතේ බර වැඩි කරන, හිතේ ඝනත්වය වැඩි කරන ධර්මතාවයක් තමයි මමත්වය කියලා කියන්නේ. පහළට ඇදගෙන යන්න බලන මම ධර්මතාවය. ඒ නිසා එවැනි සිතුවිලි හිතේ පහළ වුණාම මමංකාරය පදනම් වෙලා ඒකට මොකද කරන්න ඕන? ඒව පරාජය කරන්න ඕන ප්‍රඥා මහිමේ. ප්‍රඥා මහිමේ පරාජය කරන්න ඕන. ද්වේෂසිත, ලෝභසිත, මෝහසිත පරාජය කරන්න. ඔය සියලුම ආගම් අදහන්නේ මිනිස්සු මමත්වේ නැති කරගන්න නෙවෙයි, මමත්වේ වැඩි කරගන්න. අනේ දෙයියනේ මට දෙන්න, අනේ දෙයියනේ මට දෙන්න. ඉතින් මමත්වේ වැඩි කරගන්නව මිසක් අඩු කරගන්නේ නෑනේ නේ. ඔක්කේ ඔක්කොම ආගම් අදහන්නේ දෙයියෝ අදහන්නේ මමත්වේ වැඩි කරගන්න. අනේ මට කාර් එකක් දෙන්න, අනේ මට ගෙයක් හදලා දෙන්න, අනේ මගේ බඩේ කැක්කුම සුව කරලා දෙන්න, මට බබෙක් දෙන්න, මට ඔව් ස්වාමියෙක් දෙන්න, මට බිරිඳක් දෙන්න කියලා තමයි ඉල්ලන්නේ මිනිස්සු. මමත්වේ වැඩි කරගන්න ආගමක් අදහනව නම් තියෙන්නේ ඒකම දහම, බුදු දහම විතරයි. මමත්වේ අඩු කරගන්න, නැති කරගන්න. හයිත කොම ආගම් ළඟට ගිහිල්ලා මොකද්ද මිනිස්සයා කියන්නේ? මගේ මමත්වය වැඩි කරලා දෙන්න ස්වාමීනි, මගේ මමත්වය වැඩි කරලා දෙන්න කියලා කියනවා. අත්‍යවශ්‍ය දෙයක් ඉතින් එහෙම ප්‍රාර්ථනා කළාට ඉතින් වරදක් නෙමෙයි. ඒ වුණත් ඒක කරන දේ තේරුම් අරගෙන කරා නම් හොඳයි නේද? නේද? කරන දේ හරියට තේරුම් අරගෙන කළා නම් හරි. මොකද කරන්නේ? වැඩි කර ගන්නවා. එතකොට මමත්වේ වැඩි කරගෙන මිනිස්සේ බලාපොරොත්තු වෙන්නේ මගේ ගොඩ වැඩි වෙන තරමට මන සැනසille ලැබේවි දැනේවි කියලා. මගේ ගොඩ වැඩි වෙන තරමට මන සැනසille ලැබේවි දැනේවි කියලා තමයි හිතන්නේ. නමුත් ඒක වෙනවද? නෑ. නැවක බඩු පැටවෙන්න පැටවෙන්න නැව පෙරලෙන ස්වභාවය වැඩි. තේරුණානේ? නැව පෙරලෙන ස්වභාවය වැඩි. බොහෝ අවධානමින් යන්න වෙන්නේ. බර වැඩි වෙන්න, වේගය වැඩි වෙන්න දෙකම අවධානම. එහෙමනම් දැන් කරන්න ඕන මොකද්ද? බර අඩු කරගෙන අඩු කරගෙන යන්න. තමන්ගේ හිස මුදුරෙන් රවුමක් කපලා අයින් කළා. ඇතුළට අත දැම්මොත් එහෙම මොනවද අහුවෙන්නේ? මොනවද අහුවෙන්නේ? මොනවද අහුවෙන්නේ? තමන්ගේම ඔළුවෙන් උඩ හිස මුදුනෙන් රවුමක් කපලා තමන්ගේ අත දැයලා බැලුවොත් එහෙම මොනවද අහුවෙන්නේ? මොලේ නැතුව මොකක් මාව අහුවෙන්නේ නේද? මොකද මොනවද අහුවෙන්නේ? දහම අවබෝධ කරගත්ත පුංචිම දරුවෙක්, එයාගේ වයස අවුරුදු 9යි, ගැහැණු ළමේ. ඒ ළමයට දිග කොණ්ඩයක් තිබ්බා. හැබැයි ධර්ම අවබෝධය වෙන්න කලින් පැයකට දෙකකට කලින් ඉඳලා ජීවිතේ දිහා බැලුවාම මේ කොණ්ඩෙට පුදුම ආසාවක් තරපු දරුවෙක් ළමයා. ඒ අම්මලා තමයි කිව්වේ මේ අපේ දුව පුදුම ආදරේලු ඔයාගේ කොණ්ඩෙට. ඊපස්සේ ඉතින් මේ අපි සත්‍යයත් යාට තීරුම් ගියාට පස්සේ ඇහුවා ඔයාගේ කොණ්ඩෙ කපලා දාන්නද අපි කියලා. හා කිව්වේ නේ. ආකෝ කොණ්ඩේ මගේ නෙමෙයි කිව්වා. නමස්සය. ඔළුවෙන් රවුමක් කපලා ඉවරලා උඩින් ඇතුළට අත දැම්මොත් මොනවද අහුවෙන්නේ කියලා ඇහුවා. ඒකෝ මොකවත් අහුවෙන්නේ නැහැ කිව්වා. ඔයාගේ බෙල්ල කපලා දාන්නද කියලා ඇහුවා. එයාකෝ මට බෙල්ලක් නැහැ. මට බෙල්ලක් නැහැ කිව්වා. මේ පොඩා අවුරුදු 9 දරුවෙක් ඒ සත්‍ය අවබෝධ කෙරෙව්වේ මම මගේ ශාසන ඉතිහාසයේදී. ඒ දරුවා මට ආයි හම්බුනේත් නැහැ. මට තාම මතකත් නැහැ ඒ ස්ථානයේ ඔන්න මේ අපේ කඳුබඩ පැත්තේදී මේ කඩුවෙල පැත්තෙන් ඇවිල්ලා මේ හංවැල්ල පැත්තට ටික දුරක් ගිහිල්ලා කොහේ හරි හැරිලා ගිහිල්ලා තමයි අපි මේ දේශනය කළේ. ලස්සන වචන. හිටපු අය විමතියටපත් වුණා. පුදුමයටපත් වුණා. මේ ළමයා දවසක්වත් මේ රේඩියකවත් බණ අහපු ළමෙක් නෙමෙයි. ඒ ලොකු පරිශ්‍රමයක් දරලා ගොඩාක් ළමයි එකතු කරගෙන බණ කියලා ඒකෙන් ටික ටික අඩු වුණා. ඊට පස්සේ 4-5 දෙනා වුණා. ඊට පස්සේ 4-5 දෙනාගෙන් දෙන්න 3 දෙනා වුණා. ඒ දෙන්නගෙන් ඊළඟට ওই එක්කෙනා බවට පත් වුණා. පොඩි උපායක් දැරුවා. මං අහන ප්‍රශ්න වලට හරියට උත්තර දුන්නොත් මං රුපියල් 1000ක් දෙනවා කියලා පොරොන්දු වුණා. ඒ 1000 ගන්න තමයි ඊට පස්සේ ළමයි උත්තර දෙන්න පටන් ගත්තේ. ඈ නහ දෙන්න තමයි පටන් ගත්තේ, උත්තර දෙන්න පටන් ගත්තේ. ඉතින් ඒ වගේ සත්‍ය දකින්න පුළුවන් මොන මෙහෙවල. ඉතින් ඒ ළමයට ලොකු සංකල්ප නැහැ. ඔය ඇත්තෝ වගේ මහාචාර්යවරු නෙමෙයි. ඔයත් ඉතින් හැම එක්කෙනෙක්ම මහාචාර්ය කෙනෙක්නේ. අර පදක්කම හම්බුන් නැති වුණාට දැනුමින් මහාචාර්ය කෙනෙක්. ඒ කියන්නේ අනුන්ට උගන්වන කෙනෙක්. දෙයක් කිව්වහම ඉබාගාති නාන ප්‍රකාර විතර්ක. අර හාමුදුරුව මෙහෙම කියලා තියෙනවා, මේ හාමුදුරුව මෙහෙම කියලා තියෙනවා, අර පොතේ මෙහෙම කියලා තියෙනවා, මෙතෙන්දි මම මෙහෙම අහලා තියෙවි, ඊයේ බලට මෙහෙම කිව්වා කියලා මහා කංකරච්චල ගොඩයි. ඉතින් ඕකට උත්තර දෙන්න පුළුවන් අපිට. අර පුංචි ළමයට එහෙම නෙවෙයි, පුතා මේකට මෙහෙමයි කියලා මොකද හිතන්නේ කිව්වා. ඒකට වෙන මුකුත් අනම්මනම් අර අටුවා ටීකා ලිප්පනි ඒව හොයන්න, එයා ඒකට උත්තරේ දෙනවා තේරෙන විදියට. තේරෙන විදියට උත්තරේ දෙනවා. ඒක ඔලේක පැහැදිලි කරලා දෙනවා. ඔහොම නෙමෙයි, මෙන්න මෙහිම බැලුවොත් එහෙම කොහොමද ලැබෙන්නේ පිළිතුර. ඊට පස්සේ ඒ විදියට බලනවා. බලලා ඒක දැනන ස්වභාවය කියනවා. හරි, එතනින් එහාට බැලුවහම මොකද දැනෙන්නේ කියලා අහුවාම ඉතින් ඒ විදියට උත්තර දුන්නා. දැන් මේ ඇත්තන්ට එහෙම කරන්න බෑ. මොකද? අර පොඩි ළමයාගේ ඔළුවේ තිබ්බේ පොඩි කුණු ගොඩක්. ඒක ඒ අයින් කරන්න පුළුවන් එක සවලෙන්. මේ අයගේ තියෙන ගූමැන්ඩල් කුණු කන්ද වගේනේ. දැන් ඒ කුණු කන්ද තියෙනවද දන්නේ නැහැ. ඉස්සරහ ලොකු කුණු කන්දක් තිබ්බා. ඒ වගේ තමයි. අයින් කරන්න බෑ, ලේසි නෑ. අර හරි කියලා තියෙන්නේ මෙහෙම, මෙහෙ කියලා තියෙන්නේ මෙහෙම. දැන් මං කරපු භාවනාව මේක කරන්නේ මේකයි, එහෙම වෙන්න පුළුවන්ද මෙහෙමයි. හරි හරි පස්ස. හරි පස්ස. ඒ නිසා පැහැදිලිවම ඒ දේ කිසි විතර්කයක් නැතුව සිද්ධ කරපු අය තමයි එදා බුද්ධ කාලීනව නිවන් දැක්කේ. රජෝහරණං රජෝහරණං කියලා කියන්න කිව්වහම මොකද වුනේ? ඒක මේක වුණා මොකද වෙන්නේ, මොකද වෙන්නේ? මේ රෙදි කෑල්ල කුණු ගෑනවනේ. දැන් මේ කට්ටිය ටිකොත් ඒක කරනවා කරන්නේ. හදාවත් ඕක කරලා බැලුවද? කළ බැලුවෙත් නෑ. මොකද අපිට බන්දි මීට වඩා ටිකක් බරපතල එකක් ඕන. එහෙම නෙමෙයිද කියන්නේ? අපි හරි මේ රෙදි කෑල්ල කෑල්ල හැමෝටම දීලා කියනවා ලබන සතිය වෙනකන් පිරිසුදු වේවා පිරිසුදු වේවා පිරිසුදු වේවා කියලා මේ පිරිමඳින්න කියලා. පිරිසුදාන්දනේ අපි බබාල කියලා හිතුවද? අපි මේ ග්‍රැජුවේට්ලා ඕගොල්ලෝ මොනවද කියන්නේ? ඈ රෙදි කෑල්ල පිරිමඳින්න අපි මොකද කියලා හිතනවා. ඒ නිසා ඔයත් කල්පනා කරලා බලන්න ඕන ඇත්තන්ගේ තියෙන දුර්වලකම් මොනවාද කියලා. දුර්වලකම් මොනවාද කියලා තේරුම් කර ගන්න. සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටිය ඉක්මවන්නයි තියෙන්නේ. ඒක ප්‍රත්‍යක්ෂ කරගන්නයි තියෙන්නේ. ඔබේ දැක්ම, ඔබේ කතාව, ඔබේ සිතුම, ඔබේ ඉන්ද්‍රියන් හය ඉක්මවල ආරම්භ වුණොත් එදා පටන් එතන ඉඳලා ඔබට සැනසිල්ල ජීවත් වෙන්න පුළුවන්. මේක තත්වයක් තානාන්තරයක් එතන නැහැ. සෝවාන්, සකුදාගාමි, අනාගාමි, අරිහත්, පුතජන ඔය තත්ත්ව එකක්වත් නැහැ. ඔය තත්ත්ව පිටින් දාපු ඒවා. පිටින් දාලා දෙන තත්ත්ව. ආතන් වහන්සේලා ළඟ නැහැ අග්‍රස්සාවක, මහා ශ්‍රාවක, ඒව කතා මුකුත් නැහැ. ඇත්තයි, ඒකට චුද්ධ කරනවා. මට වමස්සව මදි, මට දකුණස්සව උත් ඕනේ කියේ නේ. නැත්තම් පැත්ත මාරු කරගමු කියේ. ඒත්තු ඒ தත්ත්වය ලබා ගත්තේ ස්වභාවයෙන් මිස තනතුරක් හැටියට නෙමෙයි. ස්වභාවයෙන් තියෙන දේවල් මිසක් ඒව තනතුරු නෙමෙයි. ඒ නිසා බාහිරින් පෙරුණට ඒ තත්වතානාන්තර එකක්වත් අධ්‍යාත්මික වශයෙන් නැහැ. සෝවාන් කියලා කියන්නේම බැමි සින්ද කියන එකනේ. මාර්ගස්ත පලස්ත සසර බැම්මේ සසර බැඳීමේ මාවත ඵලය ඉවත් කළා. එය පුපුරවා හැරියා. එයින් නිදහස් වුණා. එතකොට බැමි නැති අවස්ථාවකට බැම්මක් දාන්න බෑනේ. බැමි නැති අවස්ථාවකට බැම්මක් දාන්න බෑ. ඒ නිසා මාර්ගඵලයක් කියලා ඒක තව බැම්මක් වෙන්න බෑ. නෑ සමහර අය මාර්ගඵල ලැබලා ඉන්න, ඔබ මාර්ගඵල ලැබලා නැහැ කිව්වොත් එහෙම තරහයි. ඇයි? එයා බැම්මක් තහගෙන ඒකට. එතකොට එතන මාර්ගඵලයක් තියෙනවද? එතන මාර්ගඵලයක් නැහැ. තේරුණානේ? මට දවසක කෙනෙක් කිව්වා වහන්සේ රැවටිලා කිව්වා. මම ඒකට දුන්න උත්තරේ මොන වගේ වෙන්නේද? නෑ නෑ මම රැවටිලා නෑ, මං ගත්ත එක හරියට හරින්. එහෙම උත්තරයක් දුන්නේ නෑ මම. ඒ වේ පහළ වෙන උත්තර මං කිව්වා හරියට හරි කියලා. හරියට හරි. ඒ කියන්නේ වහන්සේ පිළිගන්නව රැවටිලා කියලා. නෑ රෑ වැටිලා කව රෑ වැටිලා, ඒ කියන්නේ අන්ධකාරයේ දුරු වෙලා. ඉතින් හරිනේ. ඒ මට තේරිච්ච විදිය ඒක රෑ වැටිලා. ඔව් අන්ධකාරයේ දුරු වෙලා. ඉතින් හරිනේ කිව්වා. හරියට හරි කිව්වා. කවුරු වුණත් ඒ කියලා දීපු කෙනා, කවුරු හරි කියපු කෙනා බොහොම ලොකු අවබෝධයකින් කියපු කෙනෙක් කියලා මං කිව්වා. එනත් කෙනෙක් කියපු එකක් කිව්වේ මෙහෙම කිව්වයි කියලා. මං කෝ යන් ලොකු අවබෝධයකින් කියපු දෙයක් රෑ වැටිලා අන්ධකාරය දුරු වෙලා. ඒ හරිනේ. රැවටිලා. ඒ රැවටීම හරීම සුන්දරයි. හරීම සමත්කාරයි. නිගණ්ඨනාථ පුත්තගේ හිටපු ප්‍රධානම දායකයා තමයි උපාලි සිටුවරයා. පාලි සිටුවරයා ගියානේ බුදුහාමුදුරුවෝත් එක්ක තර්ක කරන්න. කාය කර්මයේද මනෝ කර්මයේද ප්‍රබල කියලා. ඊට පස්සේ උපාලි ගෘහපතිය මාර්ගඵලයට පත් වෙලා තුන්වන් සරණ ගියානේ. ඒක මේ අධ්‍යාත්මික වෙනමයි. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි කියලා වාචිකව සරණ යන එක නේද තියෙන්නේ. වාචිකව නෙමෙයි අර ආත්මීයව. වාචිකව යන අය ආයි අනිත් පැත්තේ ඒ දේව මෑණියන් සරණං ගච්ඡාමි කියලා කියනවා. ඒ වාචිකව යන අය ගණන් ගන්න බෑ. ඊට පස්සේ මොකද කිව්වේ? ආ, බුදුරජාණන් වහන්සේගේ මායාවට හසු වුණා. පාලි ගෘහපතිය කිව්වේ මොකද? ඒ මායාව හරිම සුන්දරයි. ඒ මායාව හරිම සුන්දරයි. හරිම ලස්සනයි. ඉතින් සුන්දර නම් ලස්සන නම් ඉතින් මායාවක් වුණා මොකදනේ? කියන්නේ දැනෙන තේ තමයි වැදගත්. පච්චත්තං වේදි තබ්බෝ. තාවකාලික සුන්දරත්වයන් තියෙනවා. ස්ථිරසාර සුන්දරත්වයන් තියෙනවා. ඒ නිසා ස්ථිරසාර නিত্য මංගල පරම සුන්දරත්වයක් ලැබෙන එකයි වැදගත්. නැත්නම් ඉතින් ඔය තාවකාලික සුන්දරත්වයන් නම් හිතවලට ඕන තරම් දැකලා ඇතිනේ නේද? නේ? ප්‍රේමවන්තයාට ප්‍රේමවන්තිය කට අරිනකම් බොහොම සුන්දරයි. කට ඇරිය ගමන් තමයි අපිට අසුන්දර වෙන්නේ. ප්‍රේමවන්තයාත් ගෝරියක් දෙකක් දානකම් ප්‍රේමවන්තයා සුන්දරයි. ප්‍රේමවන්තයා ගෝරි දාන්න පටන් ගත්තොත් තමයි මේ මල යකෙක් එක්කන මං ඇවිත් මේ ඉරිතෙන්නේ මලක් වුණත් පර වෙනකන් සුන්දරයි. පර වුණාට පස්සේ තමයි අයියෝ මේක මොන තරම් කැත මලක්ද හිතෙනවා. එම නෙමෙයි නිත්‍ය මංගල පරම සුන්දර සුන්දරත්වයක් තමන් තුළ ඇති වෙන්න ඕන. ඉතින් තමන්ගේ නුවණට තමන්ට ඒ තේරෙන්න ඕන. පච්චත්තම් වේදි ධම්මෝ, මේක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. දැන් මේ මොහොතේ ඔබට දැනෙන ස්වභාවය මොන වගේද කියලා බලන්න. මේ මොහොතේ දැනෙන්නේ මොනවද කියලා බලන්න. මොන අපේක්ෂාවක දැන් ඉන්නේ ඔබ? සත්‍ය අවබෝධය අපේක්ෂාවෙන්, නිර්වාණ අපේක්ෂාවෙන්ද ඉන්නේ? එහෙම නැත්තම් වෙන අපේක්ෂාවකින්ද? කීප දෙනෙකුට මෙතන ඉන්න අයට ටිකක් මේක තේරෙනවා. තේරෙන නිසා සත්‍ය අවබෝධ කර ගැනීමේ අපේක්ෂාවෙන්ම ඉන්නවා. තා ඉතින් ඉන්නවා මොකද්ද දන්නේ මේ කියන්නේ, මේ කතාව පොඩ්ඩක් අහගෙන ඉන්න ඕන කියන අදහසින් ඉන්න අයත් ඉන්නවා. තේරෙන්නේ නැති ගමට ඉන්න අයත් ඉන්නවා. හැම පිරිසම ඉතින් ඉන්නවා. එනිසා මේ මොහොතේ තමා ගැලවෙන්න ඕන රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන්, ස්පර්ශයෙන්, සිතුවිල්ලෙන් නෙමෙයි. ඒ සියල්ලට මුල් වන මමංකාරයෙන් තමන් ගැලවෙන්න ඕන. ඒ මමංකාරයෙන් ගැලවීම තුළ ඔබ සියල්ලකින් ගැලවුණා වෙනවා. ඔබම ඔබ දෙස බලන්න. බලන විට ඔබට ඔබ පේන්නේ. ඒකට හේතුව ඔබමයි ඔබේ ජීවිතේ දිහා බලන්නේ. එවිට ඔබ සිටින්නේ වෙන තැනක. උදාහරණයක් කියන්න. මේ ශාලාවේ බස්නාහිර ප්‍රදේශ බලන්න කියලා කියනවා. එතකොට එයා නැගෙනහිර පැත්තට ඇවිල්ලා බලනෝ බස්නාහිර. එතකොට එයාට බස්නාහිර පේනවා. හැබැයි එයා දැන් ඉන්නේ නැගෙනහිර පැත්තේ. එයාට කියනවා නැගෙනහිර පැත්ත බලන්න කියලා. එයා බස්නාහිර පැත්තට ගිහිල්ලා නැගෙනහිර බිත්තිය දිහා බලනවා. හැබැයි දැන් එයා ඉන්නේ නැගෙනහිර නොවේ බස්නාහිර. ඔබට ඔබ බලන්න කියලා කිව්වහම ඔබ ඔබගේ ඉවත්ති ඔබ දෙස බලනවා. එවිට ඔබ සිටින්නේ ඔබ දකින තැන නොවේ, ඔබට පේන තැන නොවේ, නොපෙනෙන තැන. මොනකොටද මවමත්තේ තියෙන රහස? හැම තිස්සෙම හිතා ගන්න බැරි පැත්තේ තමයි, බලා ගන්න බැරි පැත්තේ තමයි මමත්වයේ රැඳෙන්නේ. හොකයි අල්ල ගන්න බැරි ලෝක ලේසියෙන් කෙනෙකුට. ඉතින් මමත්වයේ මතින් කරන භාවනාවල් කරන්න යෙදිලා ඉන්නේ ලෝකේ අය ඒකයි. ඒව හරි తాවකාලිකයි. මමත්වයේ මතින් තුලින් කරන භාවනාවල් හරි తాවකාලිකයි. ඒවයි කුසල බලයත් ශක්තියත් තාම අඩුයි. ඉතින් නිතරම නොපෙනෙන පැත්තේ, නොදැනෙන පැත්තට මේ මාරු වෙන මමංකාරයේ මාර බලවේගය හොයා ගන්න ඕන. ගහකාරකම් ගවේසන්තෝ, මේ ගේ හදන කෙනා හොයා ගන්න ඕන. තේරුණානේ කොහොමද සූක්ෂමත්වය කියලා. මේක වරක මට උපමා වුණා, හරියට අර මාළු ටැංකියේ මාළු අල්ලන්න යනවා වගේ. අපි එක පැත්තකට අල්ලන්න යනකොට මේ මාළු ටික අනිත් පැත්තට පනිනවා. ඒ පැත්ත අල්ල යනකොට ආයි පනිනවා. අල්ල ගන්න හැදුවාම ලිස්සලා පනිනවා. ඒ වගේ තමයි ඔබේ මමත්වය ටැංකියේ ඉන්න මාළුවෙක් වගේ. ඊට වඩා දරදඬුයි. කිසි උදාහරණයක් කිව්වොත් එච්චර ලස්සන නෑ. නමුත් එයා වගේ පනිනෝ එහාට මෙහාට. වම් පැත්තට යනකොට දකුණු පැත්තට පැනලා, දකුණු පැත්තට යනකොට වම් පැත්තට පැනලා. ඉතින් දැන් කියන හරින්නේ, දැන් මම වම් පැත්තට ආවිල්ලා ඉන්නේ, මෙතන ඇති නේද මමත්වය? නෑ, බලනකොට දකුණු පැත්තේ ආයි. දැන් අපි කියන දකුණු පැත්තේ තියෙන මමත්වය, ඒ පැත්තට ගියාම ආයි වම් පැත්තේ. හරි ප්‍රශ්නයක් වෙන්නේ. එසා වම් පැත්ත පිළිබඳවත්, දකුණු පැත්ත පිළිබඳවත්, නැගෙනහිර පිළිබඳවත්, දක්ෂිණාහිර පිළිබඳවත් අවබෝධයෙන් බැලුවාම තමයි යාට တට්ටක් ගාලා මේ මොහොතේ මේ මොහොතේ දැන් මමත්වේ පනලා තියෙන්නේ මෙහි කියලා අල්ල ගන්න පුළුවන්. එතකොට දෘෂ්ටියකට නොපෙනෙන ගුණය තමා තුළ ඇති වුණා කියලා කියන්නේ මේ මමත්කාරය අරගෙන ඉවත් කළා, ටැංකියේ මාළු අල්ලලා ඉවත් කළා. ඔබ කැමතිද ඔබ තුල ජීවත් වන සිසිලියානි හරි, කලෝරිස් හරි, පෙරේරා හරි, ජොසපින් හරි, ඇසලින් හරි, කවුරු හරි කෙනෙක් මේක ඉන්නගෙන ඇදලා එළියට දාන්න කැමතිද? අරගෙන එළියට දාන්න කැමතිද? එයා තමයි ඔය මාළුවා වගේ ඇතුලේ ඉන්නේ. සිසිලියානි හරි කවුරු හරි ඇදලා එළියට දාන්න විසිකර. එයා තමයි ඔය නටන්නේ ඇතුලේ. ඊට පස්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ වෙනවා. කොණ්ඩඤ්ඤ නාම අහෝසි. කොණ්ඩඤ්ඤගේ නාමේ නැති වුණා, අඤ්ඤා කොණ්ඩඤ්ඤ වුණා, කොණ්ඩඤ්ඤ 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 නොවුණා. නැවේ එක්කෙනෙක් නමක් කියමු බලා. මැරෙගෙන මොකද? අඤ්ඤා සංදයා වෙනවා නේ. අඤ්ඤා සංදයා වෙනවා. සංදයා නොවෙන්න ඕන. ඒ නිසා ඒ නාමයක් එක එක එළියට ඉවත් කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ යා ස්ත්‍රියක් නෙමෙයි, පුරුෂයෙක් නෙමෙයි, කාන්තාවක් නෙමෙයි, පිරිමියෙක් වුණත් ගැහණියෙක් වුණත් එයා ආර්ය පුජ්‍යලයක්. ආර්ය පුජ්‍යලයක් කියලා කිව්වහම ඒකත් මේ පුරුෂ මේ පැත්තට වැටෙනවයි කියලා හිතන්න එපා. ආර්ය පුජ්‍යලයක් කියන කෙනා ඈ ස්ත්‍රී පුරුෂ භාවයට වැටෙන්නේ නැහැ. කියන්නේ භාව රූප කිසිත් නැති. ගති ලක්ෂණ කිසිත් නැති, ගති විමුක්ත කෙනෙක්. ඒ නිසා අන්න එතෙන්ද කෙනෙකුටපත් වෙන්න පුළුවන් නම්, ගති විමුක්ත කරගන්න පුළුවන් නම් ලෝකයේ එතන ඉඳලා යට කරගන්න දෙයක් නැහැ. ඔය කෙනාට පුජ්‍යලයාට තමයි හැම දෙයක්ම තියෙන්න ඕන තියෙන්නේ. ඔය ධර්මය පිළිබඳව ටික වෙලාවක් නිහඬව ධම්මානුපස්සනාවය දෙන්න භාවනාමය වශයෙන් වඩන්න. දැනුවත් වීමයි ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි කියන්නේ දෙකක්. මුලින්ම නිවන පිළිබඳව දැනුවත් වෙන්න ඕන, ඊළඟට ප්‍රත්‍යක්ෂ කරගන්න. දැනුවත් වීම නිවැරදි ලෙස තියෙනවා නම් තමයි ප්‍රත්‍යක්ෂ කර ගැනීමට සුදුස්සෙක් බවට පත් වෙන්නේ. එහෙම දැනුවත් වීමක් නැති කෙනෙකුට වුණත් ශනිකවම නිවන කියන නාම වලින් දැනුවත් වෙලා නැහැ එයා. නමුත් ජීවිත අවබෝධයේ නිදහස අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙලා ඉන්න අය ඉන්න. ඒගොල්ලෝ මේ නිවන කියන වචනයෙන් දැනුවත් වෙලා නැහැ. ඒ අයට සමහරලාට එක වචනයකින් ප්‍රකාශ කිරීමේදී තණ්හාය ජායති සෝකෝ කියන වචනේ හොඳටම ඇති නිවන් දකින. නිවන් දකින්න කෙනාට. හැ දැනුවත් පැත්තෙන් මේක ගන්නවා ප්‍රත්‍යක්ෂ පැත්තෙන්. කිසිම දෙයකට තණ්හා නොකරන තැන මොකද්ද තියෙන්නේ? නිවන. දැනුවත් වීම පැත්තෙන් ගත්තහම මම ඉන්නවා. ප්‍රත්‍යක්ෂ කිරීම පැත්තෙන් ගත්තහම මම නැහැ. එකයි තියෙන වෙනස. දැනුම මම. ප්‍රත්‍යක්ෂය මම නොවේ. ඒ කියන්නේ නිර්වාණ ප්‍රත්‍යක්ෂය මම නයි. අනිත් දේවල් ප්‍රත්‍යක්ෂ කරන තැන්වල මම ඉන්නවා. නිර්වාණ ප්‍රත්‍යක්ෂ කරන තැන මම නිර්වාණය පිළිබඳව දැනුම ගන්න තැන මම ඉන්න. තණ්හාය ජායති සෝකෝ. සෝකයට හේතුව තණ්හාවයි. දුකට හේතුව තණ්හාවයි. ප්‍රස්සවරට හේතුව තණ්හාවයි. තණ්හාවෙන් ආධ්‍යාත්මික වශයෙන් දුර වුණා. එතකොට මොකද වෙන්නේ? ශෝක නොකරන තැනට එනවා. තණ්හාය විප්පමුත්තස්ස නත්ති ශෝකෝ. දැනට ඔයත් දුකක් විඳිනවා නම් ඒ හැම දුකක්ම විඳින්නේ තණ්හාව නිසා. තණ්හාව නැති කරගන්න ඕන කියලා උමනාවක් ඇති වෙනවා. ඒකත් මොකද්ද? ඒකත් තණ්හාව. කෙදකොට කොහොමද තණ්හාව නැති කරගන්නේ? දැන් තණ්හාව කියන්නේ දුකක් නම්, වැඳීමක් නම්. තණ්හාව නැති කරගන්න ඕනේ කියන එකත් දුකක් නම්, ඒකත් වැඳීමක් නම්. කොහොමද තණ්හාව නැති කරගන්නේ? කිසිවක්ම නොකර සිටීමෙන් තණ්හාව නැති කර ගන්න පුළුවන්. කිසිවක්ම නොකර සිටීමෙන් තණ්හාව නැති කර ගන්න පුළුවන් කියපු ගමන් අපේ අය කිසිවක් නොකර ඉන්නට ක්‍රියා කරනවා. එතකොට ඒක කිසිවක් නොකර සිටීමද? ඒ ක්‍රියාව කිසිවක්ම නොකර සිටීමට දරන උත්සාහය ක්‍රියාව. තේරුණා? අපේ අයට ඒක මිස්අන්ඩර්ස්ටෑන්ඩින් යන ටක්ටක් ගන්න. ඉතින් ඒ නිසා මේ බොහොම පෑදිනව කියලා දෙන්නේ. ක්‍රියාවට වැටෙන්න එපයි කියලා කිව්වහම මේගොල්ලෝ අක්‍රියාවට යනවා. අක්‍රියාව කියන්නේම ක්‍රියාවක්, දෘෂ්ටියක්, අන්තයක්. අක්‍රියාවාදී යනවා. මේක ක්‍රියාවාදෙත් නෙමෙයි, අක්‍රියාවාදෙත් නෙමෙයි. ඒකයි ගම්බීරු අයන් දම්මෝ පණ්ඩිත වේදනය. දැන් ඔන්න මේ වෙලාවට තමයි මේක අපබ්‍රංශ බවට පත් වෙන්නේ. මොකද තේරෙන්නේ නැතු යනවනේ. තේරෙන්නේ නැතු යනවා. ඒ අපබ්‍රංශය තියෙන්නේ මගේ ළඟ නෙමෙයි. ඒ ඇත්ත ළඟව තමයි. ඒ තමන් ළඟ තියෙන අපබ්‍රංශය තමයි තමන්ට මතුවෙන්නේ. වෙන කෙනෙක්ගේ ළඟ තියෙන අපබ්‍රංශයක් නෙමෙයි. තමන් ළඟ තියෙන අවිද්‍යාව. ඔතේරෙන කම තමයි මේ මතුවේ. දෘෂ්ටියකට වැටෙන හැම මොහොතකම පංච උපාදානස්කන්ධේ පෝෂණය වෙනවා. දෘෂ්ටියකට වැටෙන්නේ නැති වෙනකොට පංච උපාදානස්කන්ධේ නිදහස් වෙනවා.
දැන් මොනවද අපි කරන්න ඕන? මොනවද අපි නොකර ඉන්න ඕන?
කිරීමත් නොකිරීමත් දෙකම අතරයි. කිරීමයි නොකිරීමයි දෙකම අතරයි. අතහැරීමයි අල්ලා ගැනීමයි දෙකම අතහරි. ඔක ටිකක් ගැඹුරු වැඩි අවිට පොඩ්ඩක් සරල කරලා බාල කරලා කියන්න බැරිද? බෑ. සිරිපාදේ කන්ද බාල කරන්න බෑ. මගේ අතපය රිදෙනවා, මගේ දණිස් අමාරු, මට ආතරයිටිස්. ඒ කන්ද පොඩි වෙන්නේ නැහැ. කන්ද කන්දම තමයි. බුදුහාමුදුරු නැගපු කන්ද සරියුත් මුගලන් හාමුදුරු නැග්ග, ඒ නැගපු කන්ද මිහිඳු මහරහතන් වහන්සේත් නැග්ග, ඒ නැගපු කන්ද අනිත් වෙන පරම්පරාවේ කට්ටියත් නගින්න ඕනේ. මේ කන්ද පොඩි වෙන්නේ නැහැ. අපේ කට්ටිය කියන්නේ කන්ද පොඩ්ඩ ලං කරලා දෙන්න, පොඩි කරලා දෙන්න. එහෙම වෙන්න බෑ. ඒක තමන්ට අමාරු හා ලෙහෙසි එක වෙනම කතාවක්. නමුත් කන්ද කන්ද. ඒක යෞවනයට එක කන්දක්, වයසක කෙනාට තව කන්දක්, ලෙඩුන්ට තව කන්දක් නැහැ. කන්ද කන්දමයි. නිවනේ යම් ගැඹීරත්වයක් තියෙනවා නම් ඒක එහෙම තමයි. ඒක කරලා කරන්න බෑ. ඒක යම් කිසි ගැඹීරත්වයක් තියෙනවා, ඒක යම් වටපිටාවක් අපැහැදිලි තත්වයක් තියෙනවා නම් මඟ පෙන්වීමක් කරන්න පුළුවන්. කන්ද නගින්න ඕන තමන්ගේ ශක්තියෙන්. අපිට නගන්න බෑ. තමන්ගේ කැපවීමෙන් තමයි. උවමනාවක් තියෙන්න ඕන. උවමනාවක් තීදී අවබෝධ වෙන්නේ නැති කෙනෙකුට අවබෝධ කරවන්න පුළුවන්. ඒ චූලපන්තක හාමුදුරුවන්ට තිබුණ ප්‍රශ්නේ ඒකයි. ගාථාවක් මතක හිටින්නේ නැති කතාවක් නෙමෙයි එතන තියෙන්නේ. ගාථාව තේරෙන්නේ නැහැ කියන එකේ අදහස කරන්නේ මේක යථා අවබෝධය කරගන්න බැරි වුණා. එහෙම නැතුව මේ හතරපද ගාථාව මතක තියාගන්න බැරුව නෙමෙයි. ඒක යථා අවබෝධය කරගන්න බැරුණා. ඒකට තමයි එක ගාථාවක් පාඩම් කරගන්න බැරි වුණා කියන එකේ තේරුම. ඒ යථාර්ථයේ තේරුන්නේ. ඉතින් උනන්දුව තිබ්බා, නොහැකියාව නේ තිබ්බේ, උනන්දුව තිබ්බා. එතකොට උනන්දුව තියෙන කෙනෙකුට ප්‍රතිපදාවක් ඉගැන්වුවාම ඒ උනන්දුවේ වේගයෙන් ගමන් කළා. එතකොට අවබෝධ කරගත්තා. එතකොට උනන්දුව නැති කෙනෙකුට බෑ. උනන්දුව තියෙන කෙනෙකුටමයි හැමතිස්සෙම නිවන් දැකලා තියෙන්නේ. උනන්දුව තියෙන. නිවන් කියන වචනේ නැති වුණාට කමන්නේ. මේ දුක් රැසින් සංසාර දුක් කතාව වුණකුත් නැහැ. මේ දුක් රැසින් මන් නිදහස් වෙන්න ඕන. මට ලබනාත්ම උපදින්න ඕනේ නැහැ කියන කතාවක් ඕනේ නැහැ. මේ මානසික දුක් රැසින් මට මිදෙන්න ඕන. මේ තමා කැමතිද තමාගේ නම, ගම, ගෝත්‍රය, වංශ පරම්පරාව, ධන සම්පත්, ඥාති මිත්‍ර හිතයිසි, දරුව දේපල නම්බුනාම ඔක්කොම නැති වෙනවට කැමතිද? ඈ මොකද කැමති වෙන්න ඕන? ඒවයි තමයි ඔබේ දුක් රැස තියෙන්නේ පිරීලා. ඒ කියපු කරුණ වල තමයි දුක් රැස තියෙන්නේ. රාචංචා හාමුදුරුවෝ කියනවා මම වෛද්‍යවරයෙක් වෙමි කියනවලු. මම කිසිවෙක් නොවෙමි කියා කිසිවෙක් කියන්නේ නැහැ කියලා උන්වහන්සේ කියනවා. මම කිසිවෙක් නොවෙමි කියලා කියන්නේ නැහැලු. ඉතින් ඒ නිසා දැන් මේ පින්නතුන් විශේෂ අවස්ථාවකට ඇවිල්ලා තියෙන්නේ. පටිසෝතගාමී ප්‍රතිපදාවට ඇවිල්ලා තියෙන්නේ. මම කිසිවෙක් නොවෙමි. ඒක කොච්චර ගැඹුරුද? කොච්චර ගැඹුරු වචනයක්ද ඒක? ගැඹුරින් බැලුවොත් ඉතින් ඒක ගැඹුරු වචනයක්. ඇත්තයි ඒක සරල ව්‍යාකරණ. මම කිසිවෙක් නොවමි කියන තැනට ආව නම් කෝ දුක. එතන තමයි නිවන. එතන තමයි මාර්ගඵලය. එතන තමයි ආර්ය භූමිය. දැන් මම කිසිවෙක් නොවමි කියලා කිව්වට ඔතන එහෙම වුණාද? එතෙන්ට තමන්ගේ මනස පෙරලෙන්න ඕන. පෙරලගන්නේ කොහොමද? පෙරලගන්න නම් පෙරලෙන එකෙන් නතර වෙන්න ඕන. හැමතිස්සෙම පෙරලෙනවනේ. ක්‍රියාවලියෙන් නිදහස් වෙන්න ඕන. කම්ම නිරෝධාය සංවත්තති. කර්මයෙන් නිදහස් වෙන්න. කර්මයෙන් නිදහස් වෙන්න කියපු ගමන් නිකන් ඉන්න පටන් ගන්නවා අපේ අය. ඊට පස්සේ මොකද වෙන්නේ? නිකන් ඉන්න කර්මය කරනවා. නිකන් ඉඳන් කර්ම කරනවා. දැන් මේකේ තියෙන ගැඹුර දන්නේ නැති වුණාම වැරදි අවබෝධවලට යනවා. දැන් මේක තේරුම් ගන්න තියෙන දහමක්නේ. ඥාන දර්ශනයට ගන්න තියෙන දහමක්. මේක වැරදි අවබෝධයට ගත්ත ගමන් එයා ක්‍රියාවට ආයි වැටෙනවා. ක්‍රියාවෙන් නිදහස් වෙන්න තියෙන දහමේ ආයි ක්‍රියාවට වැටෙනවා. දැන් මෙන්න මේ කොටස තේරෙන්නේ නැති එක තමයි දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය අඥානං කියන ওই ටිකට තමයි. ওই ටික තේරෙන්නේ. ඒ කියන්නේ ඩග්ගල මිස් වෙලා මෙතන පෙනිලා නොපෙනිලා යනවා. හේතු පුරුදු කළා තියෙන්නේ දෘෂ්ටි, පුරුදු කළා තියෙන්නේ ක්‍රියාව. දෘෂ්ටි වලින් තොරවීම, ක්‍රියාවෙන් තොරවීම මනසට සංසාරේවත් පුරුදු කළා නැහැ. එහෙම කතාවක් කියනවා ඇහිලා නැහැ. අද භාවනා දුන්නත් ආගම් දුන්නත් ඒ ඔක්කොම දෘෂ්ටියට පටවනවා මිසක් ක්‍රියාවට පටවනවා මිසක් ක්‍රියාවෙන් නිදහස් කිරීමක් දෘෂ්ටියෙන් නිදහස් කිරීමක් කරන්නේ නැහැ. දෘෂ්ටි පටවම කර්ම පටවනවා. කර්මකාරය බවට පත් කරනවා. කර්ම නිරෝධ කරන්නේ නැහැ. මේක විශේෂ ධර්මයක්. සුවිශේෂී ධර්මයක්. ශ්‍රේෂ්ඨතම ධර්මයක්. ක්‍රියාව ඉක්ම වූ ක්‍රියාව ඉක්ම වූ ඔයත් ක්‍රියාවකට යොමු කරන්න හරිම සරලයි. මොකද හේතුව ඔබ ළඟ ක්‍රියාව තියෙනවා. ක්‍රියාවට කරුණු ටිකක් එකතු කරන්නයි තියෙන්නේ. සරලයි. ඒ තුලින් සමාධි අභිඥා වුණත් ලබා ගන්න පුළුවන්. විඳින දහමක් නෙමේ. ආස්වාදයේ විඳින දහමක් නෙමේ. දුක සැප ඉක්මවා යන දහමක්. ඒ ඉක්මවා යෑමේ ස්ථීර සාර සැනසෙල්ලකී දැනෙන්නේ. ඒ සුද්ධ කැමති වෙලා ඉන්නේ ඒගොල්ලෝ ෆීලිංස් හොයාගෙන යන කට්ටිය. සංවේදීතාව හොයන් යන ගමන් එක එක විදියට ඒගොල්ලෝ මේ බලන උසස් සංවේදීතාව ලබා ගන්න ක්‍රම. ඒ ක්‍රමයට තමයි මෙඩිටේෂන් පැත්තටත් වැටෙනවා. වැටිලා ඒගොල්ලෝ ඒකිනුත් බලන්නේ ෆන් එකක් ගන්න පුළුවන්ද කියලා, සතුට ගන්න පුළුවන්ද කියලා බලනවා. ඒකටත් භාවනා කරලා ඒකින් ලැබෙන ෆීලිංස් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. සංවේදීතාව බලාපොරොත්තු වෙනවා. ඉතින් හොඳට හිතට සන්තෝෂයක් ලැබුණාම ඒගොල්ලන්ට හරි ප්‍රීතිමත්. සමහරලාට ඒ ප්‍රීතියට ඇලිමින් දිගට භාවනා කරනවා. හැබැයි එහෙමත් නැති ස්වාමීන් වහන්සේලාත් ලෝකේ ඉන්නවා. ඒකට හම්බෙන්න ඕනේ ඒගොල්ලන් නිවැරදි ප්‍රතිපදා. දැන් අරක විඳින සතුටට වඩා මේ නොවඳින සතුට හරි වටිනවා. විඳ ලබා ගන්න සතුටට වඩා නොවිඳින සතුට වටිනවා. ඒක වේදනාවක් නෑනේ. හිත පුච්චන්නේ. විඳින සතුට හිත පුච්චනවා. හොඳට විඳලා 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 ඒ විඳීම අනිත් පැත්තට හැරිච්ච එකම මොකද වෙන්නේ? දැවෙනවා. දුකෙන් දැවෙනවා. ධ්‍යාන වඩාපු අයගේ ස්වභාවයම තමයි සතුට ප්‍රීතිය ගලාගෙන යන්න ගියාම දවස් ගණන් දින ගණන් හිත පිනාගෙන යනවා. අහසින් යන්න වගේ. මොකද මමත් ඒ භාවනාවල් කරලා තියෙන නිසා මන් දන්නේ. ඊට පස්සේ දුකකට මොනවා හරි වචනයකින් හරි කනස්සල්ලකින් පොඩි දෙයකින් හරි පත් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ දුකිනු දුක් විඳිනෝ සති ගානක් දුක් විඳිනවා. ඒක නතර කරගන්න බැරුව ඒ මනසේ එක ශක්තියක් වර්ධනය වුණාම අනිශ්ශක්තියත් ඒ විදියමයි. ඒක ශක්තියක් එක විදියකට තද වුණාම අනිත් ශක්තියත් එහෙමයි. දරුවන්ට තදින් ආදරය දයාව දක්වන අම්මලා තාත්තලා ඉන්නෝ කියන දේ අහන්න නැතුව මොනවා හරි වැරද්දක් කළොත් එහෙම දරුකමිනුත් අයින් කළා තමයි පස්ස බලන්නේ. සාමාන්‍ය මට්ටමට මෙහෙම ආදරේ කරුණාවත් එක්ක යන ඒගොල්ලෝගේ එච්චර ගැටලුවක් වෙන්නේ. ඒගොල්ලෝ හැමදේම සමබරව දරා ගන්න. අරගොල්ලෝ එහෙමයි. ස්වාමියාට වුණත් එහෙමයි. බිරිඳට වුණත් එහෙමයි. දැඩිව ලෙන්ගතු ආදරේ කරන කට්ටිය සමහරලාට ඒක වෛරයට පෙරළුණාට පස්සේ ඒක මහා කෝන්තර වෛරයක් බවට පත් වෙනවා. ඒ වගේ තමයි සමාධි වලත් ඒ විඳින ප්‍රතිපදාවට අනුව අනිත් දුක්ඛාන්තයේ විඳීමත් පහළ වෙනවා. මේක අවේදීතයි. අවේදීතයි කියන්නේ විඳින්නේ අසංකාරිකයි. සමත භාවනාවේ සංස්කාරිකයි. ඒ සමාධිය සංස්කාරිකයි. මේක ලෝකෝත්තර ධර්මයේ අසංකාරිකයි. අකුප්පාමේ චේතෝ විමුක්තිය. අකුප්පාමේ කියන්නේ කිසිම දෙයක් නැහැ එතන. කිසිම සංඥාවක් නැහැ. චේතෝ විමුක්තිය. ඒක සත්වේ පුජ්‍යලේ ආත්මයක් විඳින දෙයක් නෙමෙයි. දැන් මේ ලෝකේ තියෙන තරමක් තියෙන්නේ මම විඳිනවා, මම ලබනවා, මම අත්දකින්නවා, මට දැනෙනවා, මට ප්‍රත්‍යක්ෂ වෙනවා, මට තේරෙනවා. එහෙම කියන්න පුළුවන් දේවල් නේ. මේ ලෝකෝත්තර සත්‍යය හැකියාවන් නොකිය ඉන්නව නෙමෙයි, හැකියාවක්ම නැහැ. මේ තමන්ගේ தත්ත්වේ පල්ලෙහාට යයි කියලා බයට නොකිය ඉන්නව නෙමෙයි, හැකියාවක්ම නැහැ. මට තේරෙනවා, මට දැනෙනවා, මම විඳිනවා, මම ලැබුවා කියලා පිපෙන්න හැකියාවක්ම නැහැ. නොකිය ඉන්නව නෙමෙයි නිහතමානීකමට. යායලංගෙ නිහතමානීකමක් නැහැ. අදිමානයක්වත් නිහතමානයක්වත් දෙකම නැහැ. මානේ නැහැනේ. දෘෂ්ටි නැති දැන මාන එකක්වත් නැහැ. නිහතමානීකමකුත් නැහැ. අදිමානීකමකුත් නැහැ. හීනමානෙකුත් නැහැ. අදිමානෙකුත් නැහැ. මාන කිසිත් නැති. මාන කියන්නේ කෝණ. කෝණ කියන්නේ දෘෂ්ටි. දෘෂ්ටි කිසිත් නැති. ඒ කියන්නේ සතහා පුජ්‍යලයා බලන තැනින් බලන්නේ. දැන් බලන්න බලන්න ඔයත් හොඳට බලන්නේ මේ ඇහුම් කන් දෙන්නේ සතහා පුජ්‍යලයා. තේරුම් ගන්න හදන්නේ සතහා පුජ්‍යලයා. දුක් විඳින්නේ සතහා පුජ්‍යලයා. සතුටු වෙන්නේ සතහා පුජ්‍යලයා. එතන කියන්නේ කරන්නේ කරවන්නේක් නැත. කියන්නේ කරන්නේ කරවන්නේක් නැත. දැන් ඔතන බලන්න. කියන්නේක් ඉන්නෝ, කරන්නේක් ඉන්නෝ, කරවන්නේකුත් ඉන්නෝ. විඳින්නෙක් ඉන්නෝ, අතන තමයි සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටිය නෑ. එතකොට මේ ඔය පරණ පුරාණ කර්ම, පරණ කර්ම චක්කුම් බික්කවේ පුරාණ කම්මා. පුරාණ කර්ම පරණ පරණ අඳු සෙට් එක තියෙන්නේ පුරාණ කර්මය. ඒ පරණ අඳු සෙට් එකෙන් අල්ලන්න බෑ මේ නිර්වාණය. මේ නව ධර්මය. මෙතෙක් කාලයක් අල්ලාපු අඳු සෙට් එක නේ තාම තියෙන්නේ නේ. ඇස කන නාසය දිව ශරීරේ මන. පරණ අඳු සෙට් එක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අල්ලන්න පුළුවන් අඳු සෙට් එකයි ඔය තියෙන්නේ. ඔය අඳු සෙට් එකට බෑ රූප නිරෝධ වුණු ශබ්ද නිරෝධ ගන්ධ රස නිරෝධ ස්පර්ශ සහ පොට්ටබ්බ නිරෝධ වෙච්ච නිර්වාණය අල්ලගන්න බෑ. තේරෙන්නේ නෑ. නමුත් පුළුවන් තරම් දාලා බලන්නේ ඔය අඳු සෙට් එකමයි දාලා බලන්නේ මේක අල්ලගන්න පුළුවන්ද. මේ නට් එක එහෙම පන්නන්න බෑ. ඔය අඳු සෙට් එක ගැලපෙන්නේම නෑ. තේරෙන රූපයක් නැති දැනට ඇහැදාල වැඩක් තියෙනවද? ඇහැදාල කොච්චර ඇල්ලුවත් ඒක අහු වෙන්නේ නැහැ. රූපනේ අල්ලන්න පුළුවන් ඇහැට.
ශබ්දයක් නැති තැනකට කන දාලා වැඩක් තියෙනවද? කොච්චර කන ලොකු කරලා එමු
ඇහෙන්නේ.
ගන්ධයක් නැති තැනකට නාය දාලා වැඩක් නැහැ. රසයක් නැති තැනකට දිව වැඩක් නැහැ. ඊළඟට ස්පර්ශ වෙන්නේ නැති තැනකට ශරීරයේ තියලා වැඩක් නැහැ. මවන්න බැරි තැනකට, නිර්මාණය කරන්න බැරි තැනකට, නිර්මාණ රූපයක් හට නොගන්නා තැනකට, එහෙම නැත්නම් මේ ඉන්ද්‍රියන් හයෙම එකක් හෝ සියල්ලම මිශ්‍රව හෝ නොපවතින තැනකට මේ මන තියලා වැඩක් නැහැ. මේ මනේ කරන්නේ ඒක ධර්මතා ඔස්සේ හා බහු ධර්මතා ඔස්සේ නිර්මාණ. මනට පුළුවන් මේ අනිත් පහේම මිශ්‍ර කරලා එක එක දේවල් කරන්න. වේලාවකට එයා ඇහැයි ගන්ධේ මිශ්‍ර කරලා එක එකව හදනෝ. සමහරලාට දිවයි නාසයයි මිශ්‍ර කරලා දේවල් හදනෝ. සමහරලාට දිවයි ඇසයි මිශ්‍ර කරලා හදනෝ. ගතයි මනයි මිශ්‍ර කරලා හදනෝ. ගතයි ඇහැයි මිශ්‍ර කරලා හදනෝ. මේව මිශ්‍ර රූප හදන්න පුළුවන්. ඒක තමයි වේදනා. රට ඉගෙන ගන්න එපා. මේ ධර්මයේ ඉගෙන ගන්න එපා. ඉගෙන ගැනීමෙන් වැළකිලා ප්‍රත්‍යක්ෂ කරන්න උත්සාහ කරන්න. ඉගෙනගෙන වැඩන්න. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති. ඔබ ප්‍රත්‍යක්ෂ භාවයට පත් වෙන්න. මේ කරුණු අතර කිසිම දෙයක් හරි නැහැ. වැරදිත් නැහැ. හැබැයි ඔබට ඔය හරි වැරදි දෙකෙන් එහාට යන්න මේක උපයෝගී කරගන්න පුළුවන්. ඒ නිසා ඊට පස්සේ මේක හරිද මේක වැරදිද කියලා කලබල වෙන්න එපා. තේරුණාද මේ වචනේ තියෙන ගැඹුර? ඒක නිකන් හරියන්නේ නැහැ. ඒක මුළු ඇඟටම අරගෙන ඔළුවට දෙන්න මතක හිටින්න. තදින් මේ ලෝකේ තියෙන හරි දේ ඇති වැඩකුත් නැහැ, වැරදි දේ ඇති වැඩකුත් නැහැ. වචනයක් තුල සත්‍ය පිහිටවා ලිය නොහැක. වචනයක් තුල සත්‍ය පිහිටවන්නට බෑ. ඉතින් එහෙව් එකේ වචනයක් තුල හරි දෙයක් පිහිටේද? පිහිටවන්න පුළුවන්ද? කියන්න පුළුවන්ද? ප්‍රකාශ කරන්න පුළුවන්ද? ලියලා තියන්න පුළුවන්ද? සත්‍යයක් සත්‍ය තියෙන්නේ Tamanට තේරෙන ආකාරය තුල මිසක් වචනය තුල නොවේ. තේරුණාද? සත්‍ය තිබෙන්නේ Tamanට තේරෙන ආකාරය තුල මිසක් වචනය තුල නොවේ. මම ජීවිතේ උපත ලැබුවා තමයි පළමුවෙන්ම කියපු වචනය තමයි වචන සියල්ල බොරු. වචන සියල්ල බොරු. මම කියා මෙතෙන්දි හඳුන්වන්නේ ඔය ඇත්ත මම යයි හඳුන්වන කෙනාට නම් නෙමෙයි. වචන සියල්ල බොරු. ඊට පස්සේ තමයි කතා කරන්න පටන් ගත්තේ. එහෙමනම් මේ වචන කොච්චර කවුරු විවේචනය කළත් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මම දන්නවනේ මේ වචනයක් තුළ සත්‍ය පිහිටන්නේ නැහැ කියලා. ඒ නිසා පින්නතුන්ට ඇත්ත උගන්වන්නවත් නැත්ත උගන්වන්නවත් නෙමෙයි ඕන. මේ ඇත්තයි නැත්තයි කියන දෙකේම තුල තියෙන අවිද්‍යාව උගන්වන්න. ඇත්ත උගන්වන්නත් නෙමෙයි නැත්ත උගන්වන්නත් නෙමෙයි. මේ ඇතේ නැතේ කියන වචන දෙක තුල තියෙන වැරද්ද අවිද්‍යාව. ඇලීම තුල තියෙන අවිද්‍යාව, ගැටීම තුල තියෙන අවිද්‍යාව. හරි කියන එක තුල තියෙන අවිද්‍යාව, වැරදි කියන එක තුල තියෙන අවිද්‍යාව. ඒ නිසා මේ ලෝකේ වැරද්ද වෙන් කළා හරි දෙයක් ළඟා කරගන්න බෑ. හරි දේ වෙන් කළා වැරද්දක් ළඟා කරගන්න බෑ. දෙකම ඇතුළත හරි වැරදි දෙකම තියෙනවා. ප්‍රශ්නය පිළිතුරයි එකට තියෙන්නේ. පිළිතුරක් ඇති දැන ප්‍රශ්නෙත් ඉන්නවා. ප්‍රශ්නයක් ඇති දැන පිළිතුරක් තියෙනවා. සතුට තියෙන තැන දුකක් තියෙනවා. දුක තියෙන තැන සතුටක් තියෙනවා. ඒ නිසා මේ ලෝකේ හරි කොටස ගත්තත් වැරදි කොටස ගත්තත් පිළිකුල ගත්තත් ප්‍රසන්නතාවය ගත්තත් ඇති වැඩක් නැහැ. ධනාත්මක චින්තනය ගත්තත් ඍණාත්මක චින්තනය ගත්තත් වැඩක් නැහැ. ධනාත්මක චින්තනයේ ඍණාත්මක චින්තනයේ සුංකල දාට තමයි හිතේ සනසිල්ල ළඟා කරගන්න පුළුවන්. යන් ධන ඍණ නැහැ. එයා අන්තිකටත් නැහැ. එයා මාරු වෙන්නෙත් නැහැ. වෙනස් වෙන්නෙත් නැහැ. එයාට ධන ඍණ නැත්තම් එයා කවුද? එයා තමයි සත්ව පුජ්‍යලාත්ම දෘෂ්ටි නැති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කෙනා. ස්ත්‍රී පුරුෂෙක් නපුසකෙක් නෙමෙයි. කිසිම භාව රූපයක් එයාට නැහැ. එයා මේ ලෝතලයේ කිසිම තැනක ඉපදිච්ච කෙනෙක් නෙමෙයි. මැරෙන කෙනෙකුත් නෙමෙයි. පතකුත් නැති මරණයක් නැති කෙනෙක්. මැරෙන්නේ නැති නිසා උපදින්නේ නැහැ. මැරෙන්නේ නැති නිසා උපදින්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මැරුණේ නැහැ. අජරාමරයි. බුදුහාමුදුරුවෝ මැරෙන්නේ නැහැ. පහතබ්බං පහිනම් මේ පහ කළ යුතු දේ හැම දෙයක්ම පහ කළා. කොයිද 35ේදී භාවේ තබ්බංච භාවිතං. භාවිතා කරන්න දෙයක් තිබ්බනම් ඒ දේ භාවිතා කළා. ඒත් ඔක්කොම ඉවරයි 35ේදී ඉවරයි. සිද්ධාර්ථ කුමාරයා සතා පුජ්‍යලයා ජීවත් වුණේ 35 වෙනකම් විතරයි. එතනින් එහාට සත්‍ය පුජ්‍යලේ ආත්මයක් නැති තත්වය ඇති වුණා. ඒක සත්‍ය පුජ්‍යලේ ආත්මයක් නොමැති දෘෂ්ටිය බැවින් එවැනි දෙයකට ලෝකේ සදාතනික පවතින පුළුවන්. මේ කෙනෙක් නෙමෙයි. සත්‍යයක් ශක්තියක් නෙමෙයි සත්‍යයක්. සත්‍ය කියන්නේ ඇත්ත. ශක්තිය කියන්නේ බලය. මෙතනදී සත්‍ය ඇත්ත. දැන් මේ ලබාගත් මනුෂ්‍යාත්මේ දැන් මේ පින්නතුන්ගේ මනුස්ස ලෝක ජීවත් වෙන්න ගහලාපු වීසා ප්‍රමාණයක් තියෙනවා. දැන් ඉතින් ක්‍රමානුකූලව ඉවර වීගෙන යනවානේ. මේ වීසා එක ඉවර වෙනවා. ඉවර වුණාට පස්සේ කොහේ හරි පෙට්ටි කඩේක තමයි නතර වෙන්නේ කියලා. ඒ නිසා පෙට්ටි කඩේ වැඩට යන්න කලින් එක්මනින් සත්‍ය අවබෝධ කරගන්න. මම මේ හිනාවෙන් වගේ කිව්වට බරපතල දෙයක් ඔය කිව්වේ. ඒ නිසා අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදීවම මේ தත්වය තේරුම් ගන්න. නැත්තම් ඔය ඇත්තන්ට මොන දේ තිබ්බත් වැඩක් නැහැ. හැම දෙයක්ම තිබ්බට කමක් නැහැ මේ සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ. අදාඳ තේරුම් ගත්තොත් වැඩි කාලයක් ජීවිතේ සන්තෝෂයෙන් ඉන්න පුළුවන් වෙනවා. මේකාර එක දිගට සතිය හරි දෙක හරි තුන හරි මාසෙ හරි දෙක තුන හරි මහන්සි වුණා නම් එක දිගට මේක දකින්නවා. අර ටික දුරක් යනකොට දැන් ඇති ඉතින් දැන් හිතට කරදරයක් නැහැ නේ. ඔය ඉන්න ආයි හුලම් බහිනකන් ඉන්න ඔන්න රිම් එක ඇනෙනකොට තමයි ආයි දුවගෙන එන බන ඩිංගක් අහලා ආයි චුට්ටක් හදා ගන්නවා. එහෙම නෙමෙයි. ටයර් එක පුපුරලා යනකම්ම හුලම් ගහන්න ඕනේ. ඒ කියන්නේ මේක ඉවරයක් වෙනකම්ම පරේක්ෂණය කරන්න ඕනේ. ඒ කියන්නේ මනස පුපුරා යනකම්. හදවත නෙමෙයි මනස හොඳේ. හදවත පුපුරා ගියොත් එහෙම හැරෙනවනේ. ඒසම මනස පුපුරා යනකම්. මනස තියෙන බලවේගය. එයා තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එයා පුපුරා යනකම් එයාට ඉඳ බැරි වෙනකන් සද්ධර්මයේ තමන් එතෙන්ට ලං කරන්න ඕන. මේකේ හරි වැරදි දෙකක් නැහැ. මේක හරි කියලා කිසිම කෙනෙකුට නතර වෙන්න හැකියාව නැහැ. හරි කියලා ගත්ත හැමදැනකම තියෙන්නේ මොකද්ද? වැරද්ද. ඒ හරි කියලා ගන්න ඕනම දෙයක් තුල වැරද්ද තියෙනවා. ඒ නිසා හරි කියලා ගත්ත නම් ඒ හැම එකක්ම එහෙනම් ඉතින් මේකත් වැරදි කියලා හිතා ගන්න. එතකොට ඊටත් එහා දෙයක් හැමතිස්සෙම හොයන්න. හරි වැරදි දෙකෙන් තොරව දෙයක් හම්බ වුණොත් අන්න ඒක පිළිගන්න. ජීවිතේ හම්බෙලා තියෙනවද හරි වැරදි දෙකෙන් තොරව මොනවා හරි? පිරිසකට මේව තේරුම් ගන්න පුළුවන්. සමහර පිරිසට නම් මේවැනි දේවල් ගැන හිතන්නවත් බෑ. තේරුම් ගන්න තියා හිතා ගන්නවත් බෑ. කියන ප්‍රඥාවේ තියෙන පෝසත්කම් එනිසා පින්නතුන් කල්පනා කරලා බලලා තමන්ගේ ජීවිත අවබෝධය වහ වහා ඇති කරගන්න, ගෙදර යන්න කලින් නිවන් පුරයට යන්න අදිෂ්ඨාන කරගන්න. නැත්තම් ඉතින් හැමදාම එකම කාල සටහන කැරකෙයි. විශේෂයක් නැහැ. තිරිසන් ජීවිතයයි මනුෂ්‍ය ජීවිතයයි අතර මේ පුතඥ ලෝකෙත් එක කල්පනා කරනකොට ඒක කිසි වෙනසක් නැහැ. ඒ තිරිසනා කරන ටිකම තමයි මනුෂ්‍යයත් කරන්නේ. ඊට වඩා ආට් එකකට ඒක කරන එක තමයි වෙනස. තිරිසනා ඇඟේ තියෙන අලු දුහවිලි ගසලා බිහිදාලා අයින් කරනවා. අපේ ඇයිටින් පණාවකින් පීරන ඔක තමයි වෙනස. දැන් මේ ගෙවල් හදනවට වඩා ලස්සනට අර අඩු කුරුල්ල හදනවනේ ලස්සනට. මේ ගෙවල් කාමර තියලා වෙන වෙනම තියලා හරි ලස්සනට හදනවා. ගස්වල අර එල්ලෙන්න කූඩු අරම ලස්සනයි. එළිය කරන්න කලා මැදිරියොත් ගෙනල්ලා එල්ලනවා. හරිම කලාත්මකයි. ඉතින් ඒ නිසා ඒ ඒ සත්ත්ව ගුණේම තමයි සියලු දෙනාම ඉන්නේ. ඒ නිසා ඒ සත්ත්ව ගුණේ නිදහස් වෙන දැන් ඒක ඇත්තනේ. ඉතින් මනුස්ස සත්වයානේ. මනුස්ස සත්වයා සදා පඨවි ආපෝ තේජෝ වායෝ හතරක් ආකාස අවකාශ විඥාන ධර්මතාත් එක්ක ජීවත් වෙනවා. හොඳ හැම දිනාටම ජීවිත අවබෝධය කරගන්න, සත්‍ය අවබෝධය කරගන්න, නිර්වාණ අවබෝධය කරගන්න ධීරිය ශක්තිය වාසනාව කාලය අවස්ථාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ප්‍රමාදීව නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නට වෙරවීරිය දරත්වා කියලා මතක් කරනවා. තෙරුවන් සරණයි.